නිමුතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා නොම්බර 138-1 අබේසේකර පාර කවුඩාන දෙහිවල ලිපිනේ පදිංචි ප්‍රේමා ජයතුංග මෑණියන් වහන්සේගේ ජන්මදිනය නිමිත්තෙන් දූදරුවන් වන සුජාතා කුරේ, යමුනා කිරියැල්ල, ලක්ෂ්මී ප්‍රනාන්දු, ආනන්ද ජයතුංග හා ප්‍රමිතාද සිල්වා දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිතවන මහපුණ්‍ය ශක්තියෙන් පරලෝසපත් ඥාති පිරිසවන පරලෝසපත් ආර්යපාල ජයතුංග පියාණන්ට, රොවිනීතාද සිල්වා මෑණියන්ට ඇතුළු ඇප්‍රිඩා පීරිස්, මැකිලින් පීරිස්, සෙලිස්තිනා පීරිස්, එමිනා පීරිස්, සෝමාවතී පෙරේරා, පියදාස පෙරේරා, සෝමා කිරියැල්ල, පියදාස කිරියැල්ල සහ විමල් සරත් පෙරේරා යන ඥාතීන්ට භවකාමී සසර සැපවත් උතුම් වූ නිවන් සෝයේ පිණිස මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. සුජීවත්ව වෙසෙන ඥාත හිත මිතුරු පිරිසවන ප්‍රේමා ජයතුංග මෞතුමියට නිදුක් නිරෝගී සුවයත් උතුම් වූ ධර්මාවබෝධය පිණිසත් මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. සහෝදර සහෝදරියන්, දූතරුවන්, මුණිවරු මිනිබිරියන්ට සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්මාවබෝධය පිණිසත් මෙම ධර්ම දානමේ කුසල් උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත්, සීලම මහා සංඝරත්නයටත් පතන්නා වූ බෝධයකින් උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශකයන්න් වහන්සේගේ දෙමව්පියන්ටත් නිර්වාණාව බෝධය පිණිස මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් කරනවා. මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයට දායකත්වයේ ලබා දුන් දූතරුවන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනම ඉතාම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයෙන් නොම්බර 138-1 අබේසේකර පාර කවුඩාන දෙහිවල ලිපිනේ පදිංචි ප්‍රේමා ජයතුංග මෑණියන් ජන්මදිනයේ නිමිත්තෙන් දූදරුවන් ඇතුළු පින්නතුන් විසින් මේ උතුම් දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනවා. ඒ පින්නොත් මෑණියන්ටත් දූදරුවන්ටත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. මේ ගිවෙන්නේ උතුම් බුද්ධ ශාසනය. යම් කෙනෙක් බුද්ධ ශාසනයක් ඇතුළේ පිළිවෙත් පිරුවොත්, ඒ බුද්ධ ශාසනයක් ඇතුළේ පිළිවෙත් පුරන ශ්‍රාවකයාට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. බුද්ධ ශාසනයක් ඇතුළේ පිළිවෙත් පුරනවා කියන එක බොහොම පහසු දෙයක් නෙමෙයි, අපහසු දෙයක්. ඇයි ඒක අපහසු වෙන්නේ? අපේ ඇතුළාන්තයේ තුල කෙලෙස් බොහොමයක් බලවත් ලෙස පැන නගිනවා. එතකොට ඒ බලවත් ලෙස කෙලෙස් පැන නගිනකොට හැම වෙලාවකම අපි පුරුදු වෙලා තියෙන්නේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න. ඒතර කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම අපිට සසර ගත දුකට නැවත නැවත එකතු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් දුකෙන් මිදීම තමයි අපේ ප්‍රධාන අර්ථය. කොහොම හරි දුකෙන් මිදෙන එක. ඉතින් මේක දුකක්. ඉපදෙන මැරෙන ලෝකේ දුකක්. ඉපදෙන්න වෙච්ච එකම දුකක්. මේ විදියට ඇවිල්ලා බණහඬ වෙච්ච එක පවා මොන දුකක්ද බලන්නකො. දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා ඉතර බණහඬ වෙච්ච එක පවා මේ බණහන මට්ටමින් කය හසුරුවා ගන්න වෙච්ච එක පවා දුකක්. ඉපදිච්ච නිසානේ මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ. එනිසා මේ ජීවිතයේ සැපයි කියලා ගන්න මොකක්වත් නැහැ. හැම තැනම තියෙන දුක. ජීවිතයේ දුකෙන් පිරී පවතිනෝ. දුකට වඩා මේ ජීවිතෙ මොකුත් නැහැ. කොච්චර දාඩිය දාගෙන මහන්සි වුණත් අවසානෙට ක්ෂේෂ වෙන්නේ, ඉතිරි වෙන්නේ දුක විතරයි. ඉතින් මේ දුකෙන් මිදෙනවා හැර මොනවා කරන්නද? ලෝකයට දුකෙන් මිදීමට උවමනාව තිබ්බට, ලෝකෙට එහෙම උවමනාව තිබ්බට දුකෙන් මිදෙන පාරක් ලෝකෙට නැහැ. දුකෙන් මිදීමේ උවමනාව සමහර අයට තියෙනවා. නමුත් දුකෙන් මිදීම පිණිස නිශ්චිත මාර්ගයක්, නිශ්චිත ක්‍රමවේදයක් ලෝකයාට නැහැ. එනිසා ඔවුන්ට දුකෙන් මිදීමේ නිශ්චිත ක්‍රමවේදයක් නැති නිසා නැවත 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 දුකම පිළිගණ්ඩයි වෙලා තියෙන්නේ. තුර අපේ ජීවිතේ ගොඩාක් සන්ධ්‍යාවට යනකොට අපිට ඇතිවෙන ප්‍රධානම බය, ප්‍රධානම පශ්චත්තාපය තමයි මේ ජීවිතය අතහැරෙනවා නේද කියලා තමන්ට මතක් වෙන එක. ජීවිතේ සන්ධ්‍යාවට යනකොට ඇත්තටම සන්ධ්‍යාවට යන්න ඕනේ මෙතනට ඇවිල්ලා ඉන්න මේ පින්තුන් සියලුම දෙනාට සහ මේ ධර්මය අහන හැමෝටම තියෙන පශ්චත්තාපය තමයි මේ ජීවිතේ පැවැත්ම අභියෝගයට ලක් වෙයි වද්දෝ කියන අදහස. පැවැත්මට මොකක් හරි හානියක් වෙයි කියලා දැනෙනකොට පවා අපි කලබල වෙනවා. අපි අපේ පැවැත්මට විතරක් නෙමෙයි අපේ දරුවගේ පැවැත්මට මොනව හරි වෙයි කියලා බයටත් කලබල වෙනවා. ඒකනේ අපි අසනීපෙච්ච ගමන් අරගෙන දුවන්නේ ස්පිරිතාලෙට. අසනීපයක් වුණ ගමන් ඉක්මනට දරුවව අරන් ස්පිරිතාලෙට දුවන්නේ ඇයි? පැවැත්මට මොනව හරි වෙයි. පවතින එක කඩාගෙන වැටේවත් කියලා තමයි ඔච්චර දඟලන්නේ. ඉතින් ඒකනේ සමහර ළමයි අසනීපුණා අම්මලා කියන මම හොන්තටම බය වුණා ඒ වෙලාව වෙනා කියලා කියන්නේ. බය වුණේ ලෙඩ වෙච්ච එකටද? නෑ නෑ නෑ. ලෙඩ වෙච්ච එකට නෙමෙයි බය වෙලා තියෙන්නේ. බය වෙලා තියෙන්නේ කෙලින්ම නොකිව්වට මැරෙයි කියලා. ඒවා කෙලින්ම කියන්නේ සාමාන්‍ය මිනිස්සු මරණය ගැන කතා කරන්න පවා කැමති නෑනේ. එනිසා ඒවා ලෝකයේ කෙලින්ම කියන්නේ නෑ. නමුත් ලෝකය දෙස සාවධානව බලනකොට අපට තේරෙනවා. අවධානයෙන් ලෝකේ විමසා බලනකොට අපට තේරෙනවා පින්වත්නි, මේ පැවැත්මට මොනවා හරි වෙයි කියලා අපේ ඇතුළේ කනස්සල්ලක් පවතිනවා. ඉතින් ජීවිතේ වයසට යනකොට, සන්ධ්‍යාවට යනකොට පවා ඒ කනස්සල්ල තමයි වැඩි වෙන්නේ. ඒක මේ අපි අහලා වැඩන්නේ. අපි සමහරවිට මේ වැඩන්නේ බය වෙලා හරියන්නේ නැහැ අපි මරණයට මුහුණ දෙන්න ඕන කියලා ලොකු කතා කිව්වට, මේ කෙලෙස් සහගත හැම කෙනෙක්ගෙම හිතේ මඟඵල පූර්ණේ කරගත්ත නැති හැම කෙනෙක්ගෙම හිතේ පින්වත්නි මරණය සම්බන්ධ සංසිද්ධිය මතක් වීම තමන්ව අවුල් කරනවා. තමන්ව හැම වෙලාවකම අවුල් කරනවා. නමුත් දැන් මේ බුද්ධ ශාසනයේ තමයි අපට මරණය ඉස්සරහා හරීම හයියකි. හරීම ශක්තිමත්ව මුණ දෙන්න අවස්ථාව හදලා දෙන්න. දැන් සමහර අය කියනවා ඔන්නෝ මැරුණාවේ ඕක මොකද්ද? දැන් නම් මට ජීවිතේ හිටිය ඇති. එහෙම කියනවා. එහෙම කියන්නේ ඇත්තටම යා මරණයට ආසා නිසාම නෙමෙයි. එක්කෝ යාට පැවැත්මේ අවුල් තියෙනවා. අඩුම කොන්දේ අමාරුවක් හරි තියෙනවා. ඒක උහුලන්න බැරි කමට තමයි ඔය හිටි ගමන් ඔය වගේ කතා අපේ අතින් කියවෙන්නේ. නමුත් ජීවිතේ සුන්දර මරණයක් කරා යන්න අපි කොහොමත් මැරෙනවනේ. ඒ නිසා මේ බණහන ඔක්කොටම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඔක්කොටම මේ කාරණේ ඉතාම වැදගත්. පින්වත්නි, ජීවිතේ මරණය පෙනිපෙනී ඉන්න කෙනෙක් නම් කොහොමත් මරණය පෙනිපෙනී තමයි අපි ඉන්නේ. මොකද මරණයට නිශ්චිත කාල නිර්ණයක්වත් ස්ථාන නිර්ණයක්වත් පුද්ගල නිර්ණයක්වත් ස්ත්‍රී පුරුෂ එහෙම බෙදීමක්වත් තත්වයේ බෙදීමක්වත් ඒ තත්වේ කියන්නේ කුලවන්ත කුලහීන බලවන්ත බලහීන රූපවත් විරූපී ඉතින් ලස්සනව ලස්සන ධනවත් නිර්ධන බෙදීමක් නැහෙනි. මරණේ ඔක්කොටම එක හැන්දෙන් තමයි බෙදෙන්නේ. එක හැන්දෙන්. නමුත් මේ අනේ මට මැරෙන්න වෙනව නේද කියන එක පිළිබඳ සංඥා අපිට කාලෙන් කාලෙට පහළ වෙනවා. මරණය සම්බන්ධ අපි තුල විවිධ සංඥා පහළ වෙනවා. මොනවද මරණය සම්බන්ධ අපි තුල පහළ වෙන සංඥා? පින්වත්නි, ඇඟ රිදුම් දෙන එක මරණේ සංඥාවක්. වයෝවෘද්ධ වෙන එක මරණේ සංඥාවක්. නිතර නිතරම සෙම කිපෙන එක, වාතය කිපෙන එක, පිත කිපෙන එක මරණේ සංඥාවක්. කොච්චර වාතය කිපිලා මිනිස්සු මැරෙනවද? සෙම හිර වෙලා කොච්චර මැරෙනවද? තමන්ගේම කුසගින්න නිවා ගන්න කෑම ටික හිර වෙලා මැරෙනවා දැකලා නැ මිනිස්සු? තමන්ගේම ඇඟ සුවපත් කරගන්න කියලා හිතාගෙන තමයි බෙහෙත් බොන්නේ. බෙහෙත් පෙත්ත විස වෙලා මැරෙනවා දැකලා නැද්ද? සුවපත් කර ගැනීම පිණිසම ලෝකේ හදාපු දේවල්ම මරණේ කරා එකතු කරනවා. එක් බලන කොච්චර ලෝකේ අසාර්ථකද කියලා. ලෝකේ කොච්චර බරපතල වැරදීම් වෙනවද කියලා. එයා බෙහෙත් බොන්නෙම සුව වෙන්න කියලා හිතාගෙන. නමුත් සුව වෙන්න කියලා හිතාගෙන බෙහෙත් පොත් බොන බෙහෙත් පෙත්තම එයාට ජරා මරණ දුක උදා කරනවා. මොකද්ද ජීවිතයේ අර්ථය? එයා ආස්වාස කරන්නේ පැවැත්ම පිණිස. ප්‍රාස්වාස කරන්නේ පැවැත්ම පිණිස. හුස්ම ගන්න පවතින්නනේ. හුස්ම හිර වෙලා මැරෙනවා පින්වත්නි. ආස්වාස ප්‍රාස්වාසයේ හිර වෙලා මිනිස්සු මැරිලා යනවා. ආස්වාස ප්‍රාස්වාස කරගන්න බැරුව ඇති වෙන අභ්‍යන්තරික සංකූලතා නිසා මිනිස්සු මැරිලා යනවා. එහෙනම් මේ ජීවිතේ මරණයට තමයි හේතු ගොඩාක් ඇදලා තියෙන්නේ. මරණයට තමයි ජීවිතේ ගොඩාක් හේතු ඇදලා තිබෙන්නේ. ඒ නිසා මැරෙන බව හිතෙන එක පවා හොඳ දෙයක්. මරණය ගැන කල්පනා වෙන එක හොඳ දෙයක්. හැබැයි අපි කවදාවත් මරණයට ප්‍රශංසා කරන්නේ නැහැ. මරණේ වර්ණනා කරන්නේ නැහැ. මරණේ අගය කරන්නේ නැහැ. මරණය වර්ණනා කරන එක භික්ෂුවකට මහා බරපතල ඇවතක්. වැඩක් නැහැ ජීවිතේ මැරිලා යන එක කොච්චර දෙයක්ද කියලා කියන එක. පවා ඒක ඒ මතය උඩු දිව්වොත් භික්ෂුවට පරාජිකාපත්‍ය. පරාජිකාවක් කියන්නේ භික්ෂුවගේ භික්ෂුත්වය නැති වෙලා යනවා. මරණ සංවර්ණනාව මරණය වර්ණනා කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ඔය පින්තුල මරණය වර්ණනා කරන්න මරණය අගය කරන්න එපා. ඒ වගේම මරණය විසෙහි මැදිහත් වෙන්න එපා. දැන් සමහර අය ඉන්නවා ධර්මයක් නැති වුණාම මරණේ වෙනුවෙන් මැදිහත් වෙනවා. මරණේ වෙනුවෙන් මැදිහත් වෙනවා. එතකොට මේ අපි හිතන්නේ එයාට පහසු මරණයක් හදන්න එහෙම කරන්න කියලා. දැන් සමාල්ලාවට හිතනවා වයසයි කෙනෙක්. අපි එහෙම හිතමුකෝ. එයා හුඟක් අමාරුයි දැන්. එතකොට අපි වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් ඔය බට එහෙම ගහන්න උමනා නෑ. දැන් ඉතින් කොහොමත් අපේ තාත්තගේ කාලේ ඉවරයි. අපේ අම්මගේ කාලේ ඉවරයි. අපි ඉන්නකන් හොඳට සැලකුවා. තවත් ඔය ඇත්තෝ විඳවන්ට උමනා කරන්නේ නෑනේ කියලා මේ සමහර විට අර මරණේ පැත්තට වැඩ කරනවා අපි. කවදාවත් නොකළ යුතු දෙයක්. ඒක ලෝක ධර්මයට කරන එක්තරා අභියෝගයක් වගේ. ලෝක ධර්මයට කරන එක්තරා අභියෝගයක් වගේ. බටහිර ලෝකයේ විසින් ඒවා එච්චර බරපතල තත්ත්වයන් විදිහට සලකන එකක් නැහැ. ධර්මයක් දන්නේ නැති මිනිහෙකුත් ඒක වටින එච්චර ලොකු දෙයක් විදිහට සලකන එකක් නැහැ. කවදාවත් දැන් අපි තුම මැෂින් එකට ගහලා තියෙනවා. එතකොට අපි කියනවා දැන් ඉතින් කමක් නැහැ. බේර ගන්න බැරි නම් ඉතින් දැන් ඉතින් මෙතනින් පස්සේ කරන්න දෙයක් නැන්නේ ඔන්න මැෂින් එක ගලවලා දාන්න. කවදාවත් ඒවා කියන්න යන්න එපා. ඔගොල්ලෝ අනවශ්‍ය විදිහට ඒකට මැදිහත් වෙන්න උවමනා කරන්නේ නැහැ. මරණේ ස්වභාවික සංසිද්ධිය. ඒකට අපි අනවශ්‍යව මැදිහත් වෙන්න උවමනා කරන්නේ නැහැ. ඒක ඇතුලේ පෘථග්ජන ඔබේ හිත තුළ මහ විශාල කනස්සල්ලක් පස්සේ කාලෙක ඇති වෙන්න පුළුවන්. ඇතුලාන්තයේ තුල මේ අදහස පැසවල ඔබව බරපතල විශාල මානසික රෝගයකට පත් වෙන්න පුළුවන්. ඔක හිතන්න ගියේ. ඒ නිසා කවදාවත් මරණය විසෙහි අනුබලයක් අනුග්‍රහයක් වමනා කරන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ සිදුවීම් සම්බන්ධ වෛද්‍යවරු යම් නිර්ණායකවලට එනවා නම් ඒත් ඒක බලාගනිමි. පුද්ගලෙක් විදියට ඔබ ඒකට මැදිහත් විය යුතුම නැහැ. අනවශ්‍ය මැදිහත් වීම. හේතුව මේ ජීවිතේන්ද්‍රිය රූපය පවතින්නේ හේතු සාක්ෂි සහිතව. ජීවිතේන්ද්‍රිය රූපේ පවතින්නේ කර්මයට සාපේක්ෂව. ජීවිතේ විශ්වකර්ම විදියට මේ බොහොම ලෙඩ ඇඳට වැටිලා මැරෙන්න වැටිලා හිටිය මිනිස්සු නැගිටලා තියෙනවා. ඒ හේතුව ඇතුලේ තියෙන කර්ම ශක්තියේ ප්‍රබලතාවය. ජීවිතේන්ද්‍රයේ රූපේ පැවැත්ම පිණිස බලපාන කර්මයේ අධිපතිකමයි. ඒ නිසා පින්වත්නි ඔබ මරණය වර්ණනා කරන්නත් එපා, මරණය අගය කරන්නත් එපා, මරණයට උල්පන්දම් දෙන්නත් එපා. එතකොට අපි කොහොමද දකින්න ඕනේ? ජීවිතේ හැමදාමත් දකින්ද මරණය ජීවිතේ එක්තරා සංසිද්ධියක් පමණක් බව. ජීවිතේ සන්ධ්‍යාවෙ ඉන්න කෙනෙකුට මේ කතාව ඉතා වැදගත්. හැමදාමත් උදෙන්ම නැගිට්ටාම පළවෙනියෙන් කරන්න හැමෝම කරන්න මේක. උදෙන්ම නැගිට්ටාම අවදි වෙලා මැරිලා නැහනේ. රාත්‍රියේ නිින්දකින් පස්සේ ඔය පින්නතුන්ල අවදි වෙලා නම් අවදි වුණ ගමන්ම හිතන්න මරණයට ගොඩාක් හේතු තියෙද්දී මේ මනුස්ස ලෝකේ අද දවසත් මට ලැබිලා තියෙනවා. කෙනි මරණේ ගොඩාක් හේතු තියෙද්දී හැමදාම උදේට හරිම ප්‍රබෝධමත් බලන්න මෙහෙම කරලා. මරණේට ගොඩාක් හේතු තියෙද්දී මේ අද දවසේ මෙන්න මං අවදි වෙලා. ඒ කියන්නේ අද දවස මට හම්බෙලා. අද දවස ලැබීම පිළිබඳ ආස්වාදයට පත් වෙන. ඊයේ රාත්‍රියේ නිින්දෙදී මිය නොයා අද දවස ලැබීම ගැන. අද දවසේ මට මේ ලෝකේ මේ මනුස්ස ලෝකේ පැවැත්මට එකතු වෙන්න වෙච්ච එක ගැන. මේ එකතු වෙන්න වෙච්ච එක ගැන ඔය පින්නතුන්ලා ආස්වාදයට පත් වෙන. එතකොට ඒක ඇතුලේ එක්තරා මරණ සතියක්මයි වැඩෙන්නේ. ඇයිද? මේ මරණයට හේතු ගොඩාක් තියෙනවා. ජී මැරෙන්න ලොකු හේතුවක් නැහෙනි පින්වත්නි. මැරෙන්න මහා ලොකු හේතු වමනා කරන්නේ. මේ ඔළුවේ පොඩි වෙනස්කමක් මරණේ හදන්න. පුංචි මේ ඔළුව කට ඇතුලේ තියෙන මොලේ සම්බන්ධ ඉතාම පුංචි හිතා ගන්නවත් බෑ. පොඩිම පොඩි වෙනස්වීමක් මරණේ හදන්න පුළුවන්. තද උදේ මං ඇහැ නැගිටලානේ. පොඩි වෙනස්කමක් මාව මරණේ කරා ගෙනියන්න පුළුවන්. ඒ නිසා අද උදේම මට නැගිටින්න වෙච්ච එක ගැන මරණයට හේතු ගොඩාක් පෙළ ගැහිලා තියෙද්දී ඒකම එක හේතුවක්වත් ඉදිරිපත් නොවි. ඒකම එක හේතුවක්වත් ඉදිරිපත් නොවි. අද මට ලැබිච්ච අද දවස මට හම්බ වෙලා ඒකට ඒකෙන් ආස්වාදයටපත් වෙන්න. ගණ්ඩිපවු දෙම්ම දරුවගේ ප්‍රශ්න, දරුවට බත් උයන්ඩ වෙනේවා ගණ්ඩිපවුලුවට, මාත්‍යයට බත් මුල් බඳින්න වෙනේවා, දරුවගේ කොණ්ඩේ ගොතන්න වෙනේවා, අතු ගාන්න තියෙනේවා, ඊයේ රෑ තිබ්බ වලන් ටික හොදන්න බැරි වෙච්ච ඕවා ගණ්ඩිපවු දෙම්ම ඔළුවට. ඒවා මේ නැගිටලා පස්සේ හොදගන්න බැරිය? වලන් හොදන එක මහරටාවක්ද? කාන්තාව හිතාගෙන මා ලොකු වැඩක් කියලා එක. ඔය වලන් හොදන එක, බත් මුට්ටියක් ලිපේ තියෙන එක මහ ලොකු දෙයක් විදියට සලකන්න එපා. මේ ලැබිච්ච පැවැත්ම පිණිස ලැබිච්ච අවකාශයේ මහ ලොකු එකක්. තුන් භවය අනුව අනාථ වෙච්ච සත්තු කොච්චර ඉන්නවද? දුක් විඳින, පීඩාවට පත්තුණු, අපමණ කනස්සල්ලෙන් මුළු ජීවිතේම ගෙවන සත්‍යයන් අතරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තියෙන වෙලාවක, හොඳට ක්ෂණ සම්පත්තියේ තියෙන වෙලාවක, ඉන්ද්‍රිය ගෝචර අධ්‍යක්ීම් ටික ඇතුළේ ඉතාම හොඳින් ඉන්ද්‍රියන් පවතින වෙලාවක, නිර්මල පර්‍යාප්ත සංඛ්‍යාත ධර්මයේ ඇසෙන වෙලාවක, ගෞතම බුද්ධ ශාසනයේ පවතින වෙලාවක, ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා විහිදී පැතිරි ලංකාව ධාතු මන්දිරයක් වගේ බබලන වෙලාවක, ආර්ය මහා සංඝයා වැඩ ඉන්න වෙලාවක, පටිච්ච සමුප්පාදයේ කන වැටෙන වෙලාවක අදත් තව දිවි ඇති. ඒක සතුට වෙන්න ඕන. ඒක මිහිරි කතාවක්. මේ බඳු සත්‍ය අවබෝධයට වටපිටාව ඇති මනුස්ස ලෝකයක සත්‍ය අවබෝධයේ පිණිස සියල්ල මා වෙනුවෙන් සූදානම් වෙලා ඇති. මේ මං වෙනුවෙන් ලෑස්ති වෙලානේ සත්‍ය අවබෝධයට අදාළ වටපිටාව. ඒ ඔක්කොම ලෑස්ති වෙලා තියෙන වෙලාවක අදත් උදෙම්ම හෘද ස්පන්දනේ නැවතී නැතුව හදවත ගැහෙන බව දැනෙන, දැනිච්ච ගමම්ම උදේ නැගිටපු ගමම්ම අවදි වෙච්ච බව තේරෙනෝනේ. අවදි වෙනකොටම මරණයට දහසකුත් හේතු තියෙද්දී අදත් මට chance එකක් හම්බෙලා ඒක ගැන ආස්වාදයට පත් වෙන්න ඕන. අද මොකද වෙලා තියෙන? අද ඒව මොකක්වත් නැහැ. දඩබඩ ගාලා නැගිටලා ඉතින් ඊයේ එලවල් ටික ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. ඒ ටික සම්බන්නේ කොහොමද? ඕවා තමයි ඔළුවේ වැඩ කරන්නේ. එහෙම වැඩ කරා කියලා මොනවද ලැබිලා තියෙන්නේ? මොකක්වත් ලැබිලා නැහැ. ඕගොල්ලෝ ආස්වාදයට පත් වෙන්න කියලා හිතාගෙන, දරුවව ඉස්කෝලේ යවන්න කියලා හිතාන මහ ලොකු වැඩ කරලා කවුද පින්වත් නිසාර්ථක වෙලා තියෙන්නේ? එකම එක මිනිස්සෙක්වත් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා උදෙන්ම පරාර්ථය කියලා දරුවා ඔළුවට ගන්න එපා. ඒක පරාර්ථය නෙමෙයි ඇත්තටම. උදෙන්ම මේ පරාර්ථය කියලා මහත්තයා ඔළුවට ගන්න එපා. මහත්තයා වෙනුවෙන් ඇඳුම් අයින් කරන්න ඕන. එයාගේ බෑග් එක ලෑස්ති කරන්න ඕන. එයාට ඔෆිස් යන්න වටපිටාව ලෑස්ති කරලා දෙන්න ඕන. ඔළුවට ගන්න එපා පින්නත්. මේ ඔළුවට අරගෙන දුවපු එකේ තියෙන්නේ මහ විශාල කනස්සල්ල පදනම් කරගත්ත විතර්ක ටිකක් විතරයි ඔළුවේ රැස්සුනේ වැඩ කළේ. විශාල කනස්සල්ලක් මිනිසුන්ට තියෙන්නේ. පොඩි පහේ කනස්සල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා පොඩි මේ මරණ සතියේ මූලික පදනම මේ කියන්නේ. මරණ සතිය කියන එක ජීවිතේ හරි ලස්සන දෙයක්. අපි ඔප් තුල පුදුම අප්‍රමාදයක් හදන ලස්සන දෙයක් මරණ සතිය කියන්නේ. මේ අපි හිතන්නේ අතිරේකව අපහසු දෙයක් නෙමෙයි. අපි ඇත්ත හිතන්නේ, යථාර්ථයෙන් හිතන්නේ මොකද්ද? මරණයට ගොඩාක් හේතු තියෙනවා. ඊරෑ නින්දට යනකොටත් මරණයට හේතු තිබුණා. ඔළුවේ අමාරුව තිබුණා, කොන්දේ අමාරුව තිබුණා, බඩේ අමාරුව තිබුණා, ආහාර රුචි අරුචිය තිබුණා, හුස්ම ගන්න අමාරුකම් තිබුණා, සෙම රෝග තිබුණා, වාත රෝග තිබුණා, පිත් රෝග තිබුණා, නොඑක් රෝග තිබුණා. ඒ ඔක්කොම මරණයට හේතුනේ. ඔක්කොම තියෙද්දි තනේ උදේ ඇහැරලානේ ඇස් දෙක අරිනකොට ලෝකේ පේන්නේ, මම මනුස්ස ලෝකේ ඉන්න බව දැනෙන්නේ. මරණයට දහසකුත් හේතු තියෙද්දි මා උදේ අවදි වී ඇත. ඒකෙන් පුදුම ආස්වාදයට පත් වෙන්න. දෙවනියට හිතන්ද, දෙවනි එක, අද මේ ලැබුණු අවස්ථාව, අද මේ අවස්ථාව ලැබුණු අවස්ථාව හෙට මට ලැබෙන්නේ නැති වෙන්නයි ඉඩකඩ වැඩියෙන් තියෙන. එන්න එන්න දුර්වල වෙනවනේ අපි හැමෝගෙම ජීවිතේ. එන්න එන්න ශක්තිමත් වෙන්නේ නැහැ. උපන් සත්වයා පින්වත්නි මරණේ කරාමයි යන්නේ, කවුරුවත් අනිත් පැත්තට එන්නේ නැහැ. උපන් සත්වයා අනිත් පැත්තට එන්නේ නැහැ. උපන් සත්වයා කොහොමත් මරණේ පැත්තට යන්නේ. ඒ කියන්නේ තවමත් මිනිසුන්ට පිටිපස්සට ඉන්න බැරි වෙලා තියෙනවා. එන්න අපි මරණේ කරා යන්නේ. පුංචි දරුවෙක් තරුණ වියට එනවා. එයා වායේ මරණේ කරා ළං වෙලා තියෙන්නේ. තරුණෙක් මැදිවියට යනවා. මරණේ කරා ගිහින් තියෙන්නේ. මැදිවිය කියලා එකක් නැහැ පින්වත්නි. මරණේ පැත්තට ඔය ගිහින් තියෙන්නේ. මැදිවියේ ඉන්න කෙනෙක් ටිකක් අවුරුදු 50 පැත්තට යනවා. මරණේ කරා යන්නේ. ඒ ක්‍රමානුකූලව මරණේ කරා යන්නේ. ඉතින් මේ එන උපන් සත්වයා ක්‍රමානුකූලව මරණේ කරා යනවා නම් මරණේ කරා යෑම දුර්වල තත්ත්වයක්. අගේ කළ යුතු, ප්‍රශංසා කළ යුතු තත්ත්වයක් නෙමෙයි. දුර්වල තත්ත්වයක්. එතකොට එහෙනම් එන්නේ සත්‍යයේ කතාව එන්නේ දුර්වල වෙනවා මිසක්, එන්නේ පින්වත් නී දුර්වල වෙනවා මිසක් ශක්තිමත් බවක් ගොඩ නැගින්නේ නැහැ. එන්නේ දුර්වලයි. එතකොට දැන් අපි එන්නේ පින්වත් නී දුර්වල වෙනවා නම් දෙවෙනි එක දැන් උදෙන්ම මොකද්ද කරන්නේ? මේ මරණ සතියට අදාළ දේවල් මේ කියන්නේ. මේ වයින් හරි ප්‍රබෝධමත් වෙන ඕගොල්ලන්ගේ ජීවිතේ වයෝවෘද කෙනෙකුට පවා හරි ජවයක් එනවා මේ වයින්. හේතුව වයෝවෘද කෙනෙකුට මැරෙන්න හේතු වැඩි. වයසටම ගියාම මරණයට ගොඩාක් හේතු වැඩි එදිලා තියෙනවා. එතකොට එයාට මේකින් ඇති වෙන ජවය හරි මොහොද එක. එක හරි වටිනවා පින්වත් නී එක. එතකොට පළවෙනියෙන් මම හිතන්නේ මරණයට දහසකුත් හේතු තියෙද්දි අදත් මං අවදි වෙලා. ඒ කියන්නේ මට අද මරණේ හම්බ වෙලා නැහැ. අදත් මට ජීවත් වෙන්න අවස්ථාවක් හම්බ වෙලා. ඒකෙන් ආස්වාදයටයිපත් වෙන්නේ. ඒක කොච්චර දෙයක්ද කියලා. ඒක කොච්චර දෙයක්ද කියලයි පළවෙනියෙන් හිතන්නේ. දෙවෙනි එක තමයි අද මට මේ අවස්ථාව හම්බුනේ හැම කෙනෙක්ම හිතන්න පිටවත්නි දරුවන්ට පවා උගන්වන්න මේ විදිහට හිතන්න කියලා. අද මට මේ අවස්ථාව හම්බ වුණේ නම් ධර්මයේ උදෙසායි කියලා හිතන්න. අද මට මේ අවස්ථාව හම්බුනේ මොකටද? ධර්මයක් වෙනුවෙන් කියලා හිතන්න. එතකොට තමයි දවසෙම ධර්මයේ තියෙන්නේ ඇතුලේ. අද මිනිසුන්ගේ නැහැනේ ධර්මයේ. මිනිසුන්ට ධර්මයේ මතක් වෙන්නේ ධර්මශාලාවේදී විතරයි. අද මිනිසුන්ට ධර්මයේ මතක් වෙන්නේ පන්සලේදී විතරයි. ආන්දරෝ ඉස්සරහා විතරයි. එතනින් පස්සේ යාගේ සුපුරුදු වැඩවලදී එයාගේ ඇතුලේ ධර්මයක් නැහැ පින්වත්නි. එයා තුල ධර්මයක් නැහැ. එතකොට දෙවණියට යා මොකද දකින්නේ? අද මේ ලැබුණු අවස්ථාව ධර්මයේ උදෙසායි. දරුවන් උදෙසා නෙමෙයි, බිරිඳ උදෙසා නොවේ, ස්වාමියා උදෙසා නොවේ, කුස්සිය වෙනුවෙන් නෙමෙයි අද චාන්ස් එක හම්බෙලා තියෙන්නේ. මොකටද? ධර්මයේ වෙනුවෙන් අද අවදි වෙලා තියෙන්නේ. මොකද මේ බුද්ධ ශාසනයත් හම්බෙලා සතර සතිපට්ඨානයත් මුණ ගැහිලා පටිච්චසමුපාදයත් මුණ ගැහිලා ආර්ය මහා සංඝයත් හම්බෙලා මේ ඔක්කොම තියෙද්දී අද දවස ධර්මයේ වෙනුවෙන්ම වෙන්නိපාය මේ අවස්ථාව ධර්මයේ උදෙසාමයි කියලා හිතන්න. ධර්මයේ උදෙසාමයි කියලා හිතන්න. ඒක තමයි දෙවෙනි එක. එතන මේකට මේ පැය ගණන් යන්නේ. දැන් අපි මේක විස්තර කරන්න පැයක් විතර ගත්තට මේකට එච්චර වෙලා යන්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් ඔච්චර වැඩ කරා ඔච්චර ඒවා හිතන්නේ කොහොමද මේ කොච්චර අපිට වැඩ තියනවද උදේට කරන්න කියලා අර කාන්තාවකගේ සුපුරුදු වැඩ ටික ඔළුවට ආවට පස්සේ දැන් බලන්න මේ අනේ හාඳුරේ ඔවා උදේට හිතන්න බෑ කියලා කෙනෙක් කියන්න පුළුවන් පින්වත්නි මෙහෙම විස්තර කළාට ඔයාලට මේ හෝරාවක් යන්නේ නැහැ මෙහෙම හිතන්න සිතුවිල්ල විතරයි උපද්දවන්නට තියෙන්නේ සිතුවිල්ල විතරයි. ඒතර අද ලැබුණේ මේ අවස්ථාව හම්බුනේ ධර්මයේ උදෙසායි කියලා හිතන්න පින්වත්නි. ධර්මයේ උදෙසායි කියලා හිතන්න. තුන්වෙනි කාරණේ තමයි අද මම අවදි වුණාට එයාගේ අනාගත අවදානම දකින්නවා. එතකොට අර අනාගත ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒවට යන්නේ හිත. පින්වත්නි අපි මූණ දෙන විශාලම ගැටලුවක් තමයි අනාගතය අනුව අපේ සිත පවත්වනවා. නූපන් අනාගතයක් අනුව අපේ සිත පවත්වනවා. ඕක මේ අපේ කනස්සල්ලට පීඩාවට අර්බුදයට හේතුවක්. ඒක අපේ අනාගත අර්බුදයට හේතුවක්. තුන්වෙනි කාරණේ තමයි උදෙන්ම නැගිටලා තුන්වෙනියට ওই පින්නතුන්ලා සිතුවිල්ල උපද්දවන්නට අද මම මෙහෙම නැගිට්ටට දහසකුත් මරණයේ අස්සේ මරණයේ පදනම් කරගෙන මාරාන්තික හේතු ගොඩාක් තියෙන වෙලාවක මරණයේ උදෙසා හේතු සාධක දහසකුත් තියෙන වෙලාවක අද මම මෙහෙම නැගිට්ටට අද මගේ හෘද ස්පන්දනේ වැඩ කළාට හෙටනම් වැඩ කරයි කියලා හිතන්න බෑ. ඇයි එන්නේ එන්නේ දුර්වල වෙනවා නම් අදට වඩා හෙට අවදානම්ද නැද්ද? අවදානම්. හෙටට වඩා ලබන සති අවදානම්ද නැද්ද? අවදානම්. අවදානමින් මිදෙන්නේ ඉස්සරහට. එන්නේ ඉන්න අවදානම වැඩි. එන්නේ ඉන්න අවදානම වැඩි. පින්නත් හොත්තට මතක තියාගන්න එන්නේ ඉන්න අවදානම වැඩි මිසක් අවදානමින් මිදීමක් ගැන නම් හිතන්න එපා පින්නත්නි. ඒක ලෝක ධර්මයක්. අනාගතේ ඒ කියන්නේ දැන් අද මම මෙහෙම දහසකුත් මරණයට හේතු තියද්දී මම අද නැගිට්ටට අද උදේ මං අවදි වුණාට හෙට මගේ ඇස් දෙක ඇරලා මේ ලෝකේ බලන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. එහෙනම් මට හෙට ධර්ම ශ්‍රවණේ ගැන විශ්වාස කරන්න පුළුවන්ද? බෑ. හෙට පිළිවෙත් පුරණ එක ගැන මට අදහසක් ගන්න පුළුවන්ද? බැඳ අපි හිතාන ඉන්නේ කොහමද? අපි හිතාගෙන ඉන්නේ නෑ. ඉතින් මේ වැඩ ටික ඉවර වෙලා ඇත්තටම මාත් හිතාන ඉන්නේ ධර්මයේ දියුණු කරන්න. එහෙමනේ මිනිස්සු කියන්නේ. අහාඳුරණී මං හිතාගෙන ඉන්නේ මේ දරුවගේ විවාහ කටයුතු ඉවර වුණාට පස්සේ ආවා විවාහ කරලා දුන්නා මම පූර්ණ කාලිනු බණ හඬින්නේ. අද බෑනේ හාඳුරණී මේ වැඩ ගොඩාක් තියෙන වෙලාවේ කොහොමද ඔවා කරන්නේ? එතකොට යාට ලෝකේ හේතු ගොඩාක් පේනවා. ඒ ඔක්කොම කී කියා මොකද්ද කියන්නේ? අනාගතේ මේ තව අවුරුදු 5කින් 6කින් විශ්වාසයක් හදාගෙන ඉන්නවා. දැන් මම සමහර අය මට හම්බුනාම කියනවා මේ අනේ පැවිද්ද මොන තරම් සුන්දරයිද ස්වාමින් වහන්ස, මගේ මේ යුතුයකම් වගේ කී මියරලා මාත් හිතාන ඉන්නේ ටිකක් පස්සේ කාලේ පැවිදි වෙන්න. ඉත කොයි කාලෙද කියලා වොම යාගේ ඒ සැලසුම තියෙන තව අවුරුදු 10කින් 15කින් මරණ සතිය වඩලම නැහැ. මෙබඳු ආකාරයකට ජීවිතේ ජවයක් ලැබෙන විදිහට සිතුවිල්ලක් උදේ නැගිටලා උපද්දවලම නැහැ. ඒ නිසා ඔය පින්නතුල තුන්වෙනියට හිතන්න ඕන ඉතා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? අද මම උදේ නැගිට්ටට හෙට මම නැගිටි කියලා විශ්වාස නැහැ. අද මට මොකක් හරි සසරගත කුසලයකට පිනකට අද උදේ මම නැගිටිනකොට මගේ හෘද ස්පන්දනේ වැඩ කළාට දැන් උදේට හෘද ස්පන්දනේ වැඩ කළාට හෙට උදෙත් මේ විදියටම හෘද ස්පන්දනේ වැඩ කරයි කියලා හිතන්න බෑ. ඇයි හිතන්න බැරි? හිතන්න බැරි ක්ෂය වෙවි යන ජීවිතයක් මට උරුම. එන්නේ මේ කය දුර්වල වෙන ජීවිතයක් මට උරුම. කය තුල ජවයක් ගොඩ නැගෙන ජීවිතයක් මේ නාම රූප පරම්පරාවේ දුර්වලකමක්. එන්නේ දුර්වලකමක්. දැන් නිරන්තරයෙන් අපි තුල හට ගන්නවා නිරූපය. පින්වත්නි රූපය නිරන්තරයෙන් හටගෙන නිරන්තරයෙන් බිඳිල යනවානේ. වයස්ගත වීමෙන්ම බිඳිනවා නෙමෙයිනේ. හරි, ඇත්ත වයස්ගත වීමෙන් රූපය බිඳිනවා තමයි. නමුත් බුද්ධ ශාසනයේ විදර්ශනා කරන විදර්ශනා පටිපාටියේදී අපට පෙන්වා දෙනවානේ පින්වත්නි රූපය බිඳින හේතු ගොඩක්. එතකොට මේ රූපය නිරන්තරයෙන් බිඳි 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 යනවා. මේ රූපේ එහෙමයි. හැබැයි මේ රූපේ බිඳුනට පස්සේ ඒ බිඳීමත් සමගම නැවත නැවත රූපේ සමුදේ වෙනවා, හට ගන්නවා. බිඳිලා ආය හට ගන්නවා, ආය හටගෙන බිඳිනවා, ආය බිඳිලා හට ගන්නවා. එතකොට මේ බිඳෙනකොට බිඳීම හට ගැනීමට පොඩි ඉඩක් හදලා තමයි බිඳිලා යන්නේ. ඒකනේ අවිච්ඡින්නව හටගෙන බිඳෙන්නේ. එක දිගටම අකණ්ඩව හටගෙන හටගෙන බිඳෙන්නේ. ඒ හටගෙන හටගෙන බිඳෙනකොට ඒ හටගන්න හටගන්න ඒ වායේ තියෙන ප්‍රබලතාවය එන්නේ බිඳි බිඳි යනකොට දුර්වල වෙවි යන්නේ. ඒකයි අපේ වයෝවෘද්ධ තත්වය. හටගෙන හටගෙන බිඳෙනවා, හටගත්ත ලෝකය බිඳිලා යනවා, බිඳෙන්නේ නැවත හටගන්න ඉඩ තියලා. බිඳෙන්නේ ලෝකේ නැවත හටගන්න ඉඩ තියලා. එතකොට මේ බිඳෙනකොට හටගන්න අවකාශයක් තියලා තමයි ලෝකේ අතහැරින්නේ බිඳිලා යන්නේ. හැබැයි මතක තියාගන්න පින්වත්නි, නැවත නැවත ලෝකේ බිඳෙනකොට හටගන්න අවකාශයක් හදලයි ලෝකේ බිඳිලා යන්නේ. ඒ හටගන්න එක බිඳිච්ච එකට වඩා දුර්වලයි. ඒ හටගත් එක ඊළඟට හටගන්න එකට වඩා ශක්තිමත්, මේ හටගත් එකට වඩා ඊළඟ හටගන්න එක දුර්වලයි. ඒකයි අපි කිව්වේ එන්න එන්න දුර්වලයි දුර්වලයි දුර්වලයි, ශක්තිමත් කමක් නැහැ. මොන ආහාර අතිරේක ගත්තත්, මොන මට්ටමේ ප්‍රෝටීන් විටමින් තියෙන ආහාර රටා වෙනස් කරගත්තත්, විවිධාකාර කනබොන කෑම වෙනස් කරගත්තත්, මේ රූපය දෙස ඉතා සාවධානව පටිච්ච සමුප්පාද ඥානයකින් විදර්ශනා කුසලතාවයකින් බලන්ඩ මේ රූපය එන්නේ එන්නේ දුර්වලයි. අපි හැමෝගෙම කතාව එච්චරයි, එන්නේ 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 දුර්වලයි. එතකොට ඒ බඳු ආකාරයකට හටගෙන බිඳෙන රූපය නැවත නැවත හටගන්න රූපයට රූපය පදනම් කරගෙන, ඉගෙන දැන් රූපය හටගෙන බිඳෙනවා නැවත රූපයට අවකාශය හදනවා. හැබැයි ඒ අවකාශය තුල හටගන්න රූපේ පෙර එකට වඩා දුර්වලයි. නැවත හටගන්න රූපේ පෙර එකට වඩා දුර්වලයි. පෙර එක දුර්වලයි, දැන් හටගන්න එක හයියයි කියලා, දැන් හටගන්න රූපේ නම් ඊට වඩා ශක්තිමත් දුර්වල නෑ කියලා එහෙම කියන්න බෑ. එන්න 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 මේ රූපේ දුර්වලයි. නිරතුරුව රූපය හටගෙන විඳිල යනවා, නිරන්තරයෙන් හටගෙන විඳිල යනවා. එතකොට මේ නිරන්තරයෙන් හටගෙන බිඳි බිඳි යන ප්‍රවාහයක් ඇතුලේ අදට වඩා හෙට විශ්වාසය තියන්න පුළුවන්ද බැරිද? බෑ තියන්න. අදට වඩා හෙට අවිනිශ්චිතයි, හෙටට වඩා ලබන මාසෙ අවිනිශ්චිතයි. ලබන මාසෙ ඔන්න ඔය විදියට ඔය පින්නතුන්ලා උදෙන්ම නැගිට්ටාම ඔය පින්නතුන්ලාට පුළුවන් නම් මෙහෙම හිතන්න, කොහොමද අද මගේ හෘද ස්පන්දනේ වැඩ කළාට හෙට වැඩ කළයි කියලා මට විශ්වාස නැහැ. අද මං උදේ ඇහැරලා දහසකුත් මරණයට හේතු තියදී අද නැගිට්ටට හෙට මං හෙට මට මේ විදියටම උදෙන්ම ප්‍රබෝධමත්ව හැරෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැහැ කියලා, අනාගතයේ අවිනිශ්චිතකම අද දැක්කොත් මමත් හිතාන ඉන්නේ ලබන මාසේ ඉඳලා විතරවත් භාවනා කරන්න, මමත් හිතාගෙන ඉන්නේ ඔෆිස් එකෙන් රිටයර් වුණාට පස්සේ භාවනා කරන්න ඉන්නේ මම, කොහොම හරි මේ ඔෆිස් එකෙන් අයින් වෙලා මම පූර්ණ කාලීනව භාවනා කරන්න තමයි හිතාන ඉන්නේ කියලා කියනවා සමහර මිනිස්සු. මෙබඳු ආකාරයකට සිතුවිල්ල උපද්දවල නැහැ. ඒකයි අනාගතයේ පිළිවෙත් පුරන්න අපේක්ෂා දල්ලගෙන ඉන්නේ. පින්වත්නි, පිළිවෙත් පුරන්න හෝ මොනවා කරන්න හරි කමක් නැහැ, හෙට අවදි වෙන්න එපාය. හෙට ස්ථිරව අවදි වෙනවාම කියලා පින්වත්නි, මේ මරණය පිළිබඳව කල්දමා ගැනීමක්, මරණය එහාට තල්ලු කිරීමකට අපට කොහෙද හයියක් තියෙන්නේ? මරණේ තවදුරටත් කල්දා ගන්න අපිට හයියක් නැහැ. මොකද මේ රූපය සකස් වීම ඇතුලේ මරණය නම් වූ සංසිද්ධියට අවකාශයේ දැනටමත් හැදිලයි තියෙන්නේ. කාලේ විතරයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්නේ. මරණය කියලා කියන්නේ නිකන් මැජික් එකක් වගේ එකක් නෙමෙයි. මරණය කියන්නේ අපිට නුහුරු එකකුත් නෙමෙයි. මරණය කියන්නේ පින්වත්නි මහා අමුතු එකක් නෙමෙයි. මරණේ කිසිම අමුත්තක් නැහැ. අපි අනමරාග්න කාලයක් මුල හොයන්ඩත් බැරි කාලයක් දීර්ඝව ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු කාලයේ, දීර්ඝ කාලයක් ඉපදීපදී මැරි මැරි ආපු කාලය තුළ අපි හැමදාමත් අත්දැකපු දේ, අපි හැමදාමත් අත්දැකපු දේ, නිකන් නමුත් අපිට මේ ධර්මයක් සසරක් ගැන තේරෙන්නේ නැතිකමට අපි හිතාගෙන ඉන්නේ කොහොමද? සසර ගැන ධර්මයේ ගැන ඉපදෙමින් මැරෙමින් යන සත්වයාගේ ගමන් මඟ ගැන දන්නේ නැතිකමට අපි හිතාගෙන ඉන්නේ මරණී කියන්නේ මහා අමුතු එකක් කියලා නෑ පින්වත්නි. කවදාවත් කනස්සල්ලටපත් වෙන්න එපා. මරණය අපිට හොඳටම හුරුයි. හොඳටම හුරුයි මරණය. මරණය කියන සංසිද්ධිය අපිට හොඳටම හුරුයි. ඒ නිසා මෙන්න මේ කාරණා තුන උදෙන්ම නැගිටලා මතක තියාගන්න. ඒ කාරණා තුන තිබුණොත් එයාට ඒ සිතුවිලි තුන ඇතුලේ තියෙන්නේ මරණ සතියක් එක්තරා විදියක. මරණ සතියක් මොකද්ද? උදේම නැගිට්ටාම ඊයේ දහසකුත් හේතු තියෙද්දි අද දවසමට ලැබිලා තියෙන බව පළවෙනියෙන් ඔය පින්නතුන්ලා දකින්න ඕන. ඒකෙන් ආස්වාදේ සතුටු වෙන්න ඕනේ. එතකොට කෝන්තර නැහැ. කෝන්තර නැහැ. පින්වත්නි, සිත තුළ මහ අනවශ්‍ය චිත්තාවේග ඉන්නේ නැහැ. අනවශ්‍ය චිත්තාවේග ඉන්නේ නැහැ අපිට. පින්වත්නි, බලන්නකෝ වටපිටාව ගැන මොනතරම් අනවශ්‍ය චිත්තාවේග ටිකක් අපි නඩත්තු කරනවද කියලා. අල්ලපු ගෙදර තියෙන මල් පෝච්චියට අපිට එනවනි පින්වත්නි අර්බුදයක් හිත ඇතුලේ. අල්ලපු ගෙදර තියෙන මල් පෝච්චිය දැකලා පින්වත්නි අපිට ඉරිසියා වෙන්නේ නැද්ද? ඉරිසියා වෙනවා. එච්චර දුරවලයි අපි. ඊට පස්සේ ඒකට වඩා හොඳ මල් පෝච්චියක් හදාගන්න මේ පැත්තේ කොච්චර දඟලනවද? වැටින් මෙහා පැත්තේ ඒවා නෑ. පින්වත්නියා තුල ඒ බඳු මට්ටමක් ඉන්නේ නෑ. ඒ කොච්චර ලස්සනයිද බලන්න මේ තමන් උදේට උපද්දවපු සිතුවිල්ල තමන් කොයිතරම් කෙලසුන්ගෙන් ඈත් කරලා ප්‍රබෝධමත් කළාද කියලා බලන්න. මරෙන්ද දහසකුත් හේතු තියෙද්දි නින්දෙදීම මැරිල යන්න ගොඩාක් හේතු තියෙද්දි මහ ලොකු හේතු ඕනේ නෑනේ. නින්දෙදී අපි හුස්ම ගන්නවනේ ගොරෝගොරෝ. හුස්ම හිරවීමෙන් සම්පූර්ණයෙන් ජීවිතය අතහැරෙන්න පුළුවන්. නමුත් අතහැරිලා නෑ උදේට අද. ලක්ෂ වාරයක් ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරලා ඉතා අපහසුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරලා තියෙන්නේ. බලන්නකො මිනිස්සු ගොරෝ ගොරෝ සමහර මිනිස්සු ආශ්වාස ප්‍රාශ්වාස කරන විදිය. එළිය බලන ඉන්න මිනිහට හිතනවා දැන් හුස්ම හිර වෙලයි කියලා. නමුත් මැරිලා නැහැ. එයා හොඳට නැගිටලා ඒ ලැබිච්ච එක, ඒ කියන්නේ මරණයට දහසකුත් හේතු යෙදිලා තියෙද්දි අද උදේ තරද ස්පන්දනේ වැඩ කරන එක ගැන ආස්වාදයට පත් වෙන සතුටු වෙනවා එයා. මුකුත් වෙන කරන්නේ. දෙවැනි එක අද ධර්මයට මේ අවස්ථාව හම්බුනේ. මේ එකම එක චාන්ස් එක වෙන්න පුළුවන්. ඇයි? විශ්වාස නැන් ඉස්සරහට. අද නම් ධර්මයේ උදෙසායි කියලා හිතන්නේ. එතකොට දවසින්ම ධර්මය රාගයට, ද්වේෂයට, මෝහයට ඉඩ නැහැ. දවසේම යාගේ ඇතුලේ වැඩ කරන්නේ මොකද්ද? ධර්මය. දවසින්ම ධර්මය. අද ලැබුණේ නම් මේ අවස්ථාව නම් ලැබෙන්න ඇත්තේ ඇයි ධර්මයේ උදෙසා? ඒකට ඉතාම සාධාරණ හේතු ගොඩක් තියෙනවා. මේ ලැබුණු අවස්ථාව ධර්මයේ උදෙසායි කියලා ඔබටත් මටත් හිතන්න කොච්චර සාධාරණ හේතු තියෙනවද? ගෞතම බුද්ධ ශාසනය, මහරහතන් වහන්සේ, මේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ධාතු මන්දිරයක වගේ ලංකාව විසිරිලා, නිර්මල පරියාප්ති සංඛ්‍යාත පටිච්චසමුප්පාද ධර්මයේ කනට ඇහෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි ලෙස පිරිසුදු ලෙස ඉස්මතු වෙලා, සමත විපස්සනා වශයෙන් හිත වඩන්නේ කොහොමද කියලා මේන්න බණ කියනවා කට්ටිය. පින්වත්නි, අවිද්‍යාව දුරු කිරීමෙන් මේ මහ විශාල දුක්ඛස්කන්ධේ නිමා කිරීම පිළිබඳ ඒ පුද්ගලයාට පින්වත්නි අභිඤ්ඤේ යාරතයක් මතුවෙලා ඒක පිළිසිඳ අවබෝධ කරන්නේ මෙන්න මේ විදියටයි කියලා භික්ෂු භික්ෂුණී, ගිහි පැවිදි උපාසක උපාසිකා මේ හැමෝම අතර සාකච්ඡාවක් ඇති වෙලා මේ මම අද ඉපදිලා ඉන්න වෙලාවේ වටෙන් පිටෙන් කණෙන් කොණෙන් නෙමෙයි පැහැදිලි ලෙස කනට ධර්මයේ වැටෙනවා. එහෙනම් මේ අද ඉපදුනේ මොකටද? ධර්මයක් වෙනුවෙන් මේ අද හම්බෙලා තියෙන අවස්ථාව. උදෙන්ම හිතන්නේ සිතුවිල්ල උපද්දවන්න. එතකොට බත් මුට්ටියේ දිහා බලවොත් ධර්මයේ පේන්නේ. බත් මුට්ටියේ දිහා බලවොත් ධර්මයේ පේන්නේ. වැසිකිලි කැසිකිලි කරන්න ගියත් ධර්මයේ පේන්නේ. හැම තැනම ධර්මයේ පේන්නේ. අයි ධර්මයේ උදෙසායි කියලා හිතපු ගමන් පින්නත්නි මේ සිතට සිත හරියට ධර්මයේ උදෙසා අපව ජව සම්පන්න කරනවා. අද බලන්නකෝ අපිට තියෙන්නේ කෙලෙස් උදෙසා ජවයක්නේ. ඒක ධර්මයේ උදෙසා පවත්ව ගන්න දක්ෂ වෙන්න. තුන්වෙනි කාරණේ මොකද්ද? මේ අද දවස ධර්මයේ උදෙසායි කියලා බලන එක තමයි දෙවෙනි කාරණේ පින්වත්නි. තුන්වෙනි එක තමයි අද මේ අවස්ථාව ලැබුණට හෙටමට ලැබෙයි කියලා විශ්වාස කරන්න බෑ. ඇයි බැරි? මේ රූපය බිඳෙමින් හට ගන්නවා, හටගෙන බිඳිලා යනවා. බිඳිලා යනකොට නැවත හට ගන්න අවශ්‍ය පදනම තියෙනවා. ඒක ඇතුළේ බිඳෙන එක ඇතුළේම හට ගන්න ඉඩ තියෙනවා. හටගෙන බිඳිලා ආය හෝරාවකින් හට ගන්නවා නෙමෙයි, මිනිත්තුවකින් හට ගන්නවා නෙමෙයි, තප්පර කීපයකින් හට ගන්නවා නෙමෙයි. බිඳින්නේ කොතනද? හට ගන්න ඉඩ හදලයි බිඳින්නේ. බිඳීම කියන්නේ හට ගන්න අවකාශය. මේ රූපේ නිරන්තරයෙන් බිඳිලා යනවා. ඒකයි ඊයේ රූපේ අද වෙනස් වෙලා. මේකනේ මිනිස්සු අහන්නේ අයියෝ නිකන් ඉදිමිලා වගේ අද, ඇයි නිකන් ඔයා මලානික වෙලා වගේ අද, ඊ මං යනකොට හොඳට හිටියන්නේ, ඊයේ නිදා ගන්නකොට හොඳට හිටියන්නේ, දැන් අද මොකද්ද වට වෙලා තියෙන්නේ? අසනීප වෙලාද, ලෙඩ වෙලාද, මොක කරේ අමාරුවක්ද, බෙහෙත් ගන්න යන්ද කිය කියා මිනිස්සු අපෙන් කතා කරන්නේ. ඊයේ නොදැක්ක දෙයක් එයා අද මගේ රූපෙන් දකිනවා. ඊයේ ආ ඒක දැකලා නැහැ. ඊයේ වා හොඳට හිටියන්නේ, hina වෙලා හොඳට හිටියන්නේ, මොකද්ද අද මොකක් හරි ප්‍රශ්නයක්ද, බෙහෙත් ගත්තද කිය කිය මිනිස්සු අහන්නේ ඇයි? මේ රූපේ නිරන්තරයෙන් බිඳි බිඳි යනවා, හටගන්න අවකාශයක් හදලා. ඒ හටගන්න එක පෙර බිඳිච්චකට වඩා දුර්වලයි. ඒ නිසා මෙබඳු ආකාරයට දුර්වල වෙමින් දුර්වල වෙමින් යන ලෝකයක් ඇතුලේ හෙට හටගන්න රූපය අදට වඩා හොඳ වෙයි කියලා කවදාවත් හිතන්න එපා. ඒක වෙන්නේ නෑ පින්වත්නි, ඒක වෙන්නේ නෑ. ඒ නිසා අද ලැබුණු අවස්ථාව හෙට ලැබෙයි කියලා හිතන එක තරම් ගොංකමක්, මෝඩකමක්, උද්දච්චකමක් නෑ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ ශ්‍රාවකයාගේ විදර්ශනා පටිපාටියක් ඒක. එයා අද දවස විශ්වාස කරනවා, මේ වෙලාව විශ්වාස කරනවා. අනාගත අපේක්ෂා නැහැ, අනාගත පණිදිය නැහැ, තමන්ගේ නාම රූප පරම්පරාව පිළිබඳ අනාගත ප්‍රාර්ථනා නැහැ, තමන්ගේ සමීපතමයන් පවුල, තමන්ගේ ගෙදර අය ගැන අනාගත බලාපොරොත්තු අපේක්ෂා දල්ලගන්නේ නැහැ. ඒ අනාගත අපේක්ෂා බලාපොරොත්තු දල්ලගන්නේ නැති එකම නිපින්වත්නි ධර්මය. ප්‍රාර්ථනා කරන එක ඇතුලේ තියෙන දුකනේ. අනාගතයේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතෙන්නේ නැත්නම් ඒක ඇතුලේ තියෙන ධර්මයක් පින්වත්නි. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන මාසෙ ගැන, ලබන අවුරුද්ද ගැන, අවුරුදු පහකින් පස්සේ තත්ත්වයන් ගැන ඔය පින්නතුන්ලා අද හිතනවා නම්, පේනවා නම් ඒ ධර්මයේ දුර්වල වෙච්ච කමටමයි, ධර්මයක් තියෙන කමට නෙමෙයි, ධර්මයේ දුර්වල වෙච්ච කමට. එන සාද නැගිට්ටට හෙට නැගිටී කියලා නම් මට විශ්වාස නෑ කියලා හිතාගෙනම ඇඳලා ඇස්ති කරන්න. උදේම නැගිටලා මිනිස්සු ඇඳ හදනවනේ. ඇඳ හදනකොට හිතන්ඩ ඇඳ අද මොනවද හිතන්න? අද හිතන්නේ මොනවද උයන්නේ උදේට? මොනවද කුස්සිය උයන්ට තියෙන්නේ? දැන් මට අද ටිකක් වෙලා ගිහින් ඇහැරුණේ පුළුවන් වෙයිද උයා ගන්න? නැත්තම් මහත්තයාට කඩෙන් කන්න කියලා කියනවද? ඕවා තමයි කල්පනා කරන්නේ උදේට. ඔවා කල්පනා කරා කියලා මෙච්චර කල් ඔහෙලට වෙච්ච යහපතකුත් නැහැ. ඉස්සරහට වෙන යහපතකුත් නැහැ. ඒක මතක තියාගන්නක හොඳයි. ඇඳ හදනකොට හිතන්න මේ ඇඳ අද හොඳට හදලා හෙට අද රාත්‍රී නිින්දට මේ ඇඳ ලෑස්ති කළාට අද රාත්‍රී සුවපහසු නිින්දක් උදෙසා මගේ කය සූදානම්ද නැද්ද කියලා දන්නේ. මොකද කර්මයෙන් හදාපු රූපයක් තියෙන්නේ. කර්මයේ විසින් රූපේ පැවැත්ම පිළිබඳ යම් නිශ්චිත අගයක් ඇතුළේ මම ඉන්නේ. නමුත් මගේ අවාසනාවකට ඒ කර්මයේ හැඩය, කර්මයේ පරිමාව, කර්මයේ තත්ත්වයන් මට පේන්නේ නැහැ, ගෝචර නැහැ. මගේ අවාසනාවකට ඒක මට පේන්නේ නැහැ. තේම පේන්නේ නැති මට්ටමේ ව්‍යාකූල තත්වයක මම ඉන්නේ. මහ බරපතල ව්‍යාකූල තත්වයක. අනාගත සුභ සිද්ධියක් ගැන හිතන්න පුළුවන් මට්ටමක නෙමෙයි ඉන්නේ. ඒ නිසා පින්වත්නි මේ தત્ත්වය දකිමින් දකිමින් ඔබ අද දවස වෙනුවෙන් ගෑස්තු වෙන්න ඕනේ. එතකොට ඒ අද දවස පුරාම කෙලෙස් වලට සිත විවෘත වෙන්නේ නැහැ. තවත් පියවරක් ඉස්සරහට ගින්. එතකොට ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? මරණ සතියට ජවය. තවත් පියවරක් ඉස්සරහට ගින්. අපි කොහොමත් මැරෙන නිසා මෙන්න මේකත් ඊටාම වැදගත්. හැබැයි මේකට නම් තව විනාඩි 15ක්වත් කලින් නැගිටින්න වෙනවා. විනාඩි 15ක්වත් කලින් අවදි වෙන්න ඕන මේ වැඩේට. උදේම නැගිටලා බුදු ගුණ ටික දානවා. දැන් මේ කවුරු මොනවද ධර්මයක් දන්නේ නැති කෙනෙකුට වඩා පවා මේක හරිම පහසුයි. ධර්මයක් දන්නේ නැති කෙනෙකුට පවා මේ වැඩේ කරලා මරණේ ජයග්‍රහණයක් කරා. මරණේ සනාත වීමක් කරා. මරණේ ඉස්සර අනාත නොවි ඉතා සුන්දර ශ්‍රාවකෙක් විදිහට ජීවිතය අතහැරලා දාන්න පුළුවන් ජවයක් හිත ඇතුලේ ගොඩනැගෙන ඇඟ දුරවල වුණාට කමන්නේ. කොන්ද කෙලින් තියලා හිට ගන්න බැරි වුණාට කමක් නැහැ. අත්පය වාරු නැති වුණාට කමක් නැහැ පින්වත්නි. මෙන්න මේක තව විනාඩි 10ක් විතර කාලයක් අරන් ওই පින්නතුන්ලා කළොත් වරදින්ට විදියක් නැහැ. ඉබඳු ශ්‍රාවකේකට වරදින්ට විදියක් නැහැ. උදෙම්ම නැගිටලා මේ ටික හිතන්න කොහොමද? බුදුගුණ ටික දන්නවනේ. බුදුගුණ ටික. හොඳට භාවනාවෙන් වාඩි වෙලා ඇඳේම වාඩි වෙලා නැත්තම් කොහේ හරි කමන්නේ මොකක් හරි තැනකට ගිහින්. උදෙම්ම නැගිටලා අර මුලින්ම කරන්නේ අර සිතුවිලි තුන උපද්දවන එක. අද ජීවිතේ ලැබිච්ච එක ගැන ආස්වාදයටපත් වෙනවා, නොමැරි ඉන්නෙක් ගැන. අද ධර්මයේ උදෙසායි කියලා සිතුවිල්ල උපද්දවනවා. හෙටත් ගැන විශ්වාස කරන්න බැරි බව සිතුවිල්ල උපද්දවනවා. උපද්දවලා හොඳට තැනක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ හොඳට හිතට මවාගෙන ගොඩ නගාගෙන බුදුරජාණන් වහන්සේ බුදු ගුණ ටික හොඳට හිතින් හිතන්න මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහන් වෙනසේක සම්මා සම්බුද්ධ වෙනසේක විජ්ජා ඕනම කෙනෙකුට පුළුවන්. මොකද මේකට අමුතු ධර්මයක් වමනා කරන්නේ. එයා දන්න එකමයි ආවර්ජ. සම්මා සම්බුද්ධ වෙනසේක විජ්ජාචරණ සම්පන්න වෙනසේක සුගත වෙනසේක ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති වෙනසේක කීකේ වෙන වෙනම බුදු ගුණ හිතට ගොඩ නගා ගන්නවා. ගොඩ නගාගෙන මරණය කියන සංසිද්ධිය තියෙනවනේ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ අමරණීයත්වයට පත් වුණානේ. අජරාමර කියන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ ජරා අජර කියන්නේ ජරාවක් නෑ. අමර කියන්නේ මරණී නෑ. ඒතර භාග්‍යතුන් වහන්සේ මරණය අතික්‍රමණය කළා. ඒතර බුදුරජාණන් වහන්සේ මරණින් නිදහස් වීම කියන සාධකයේ ඇතුලේ බුදුගුණ නමේ කියවනවා. ඒකෙන් මහ පුදුම මරණ සතියක් වැඩෙනවා. පළවෙනියෙන් කරන්නේ බුදුරජාණන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා වෙන වෙනම බුදු ගුණ ටික දරනවා, සිහි කරනවා. දෙවෙනියට කරන්නේ මරණයෙන් මිදීම ඇසුරු කරගෙන බුදු ගුණ නමේ විමර්ශනය කරනවා. උදාහරණයක් විදිහට මෙහෙම බලමු. අරහන් වනසේක බුදුරජාණන් වහන්සේ අරහන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ආය කවදාවත් මැරෙන්නේ නැති මට්ටමට කෙලිස් ටික අයින් කරලා දැම්. උන්වහන්සේගේ හෘද සාක්ෂිය තුළ පොඩ්ඩක්වත් කෙලෙස් හටගත්තේ නැහැ. ඒකනේ රහසින්වත් පව් නොකළ නිසා අරහන් වෙනසේක කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මරණේ සම්පූර්ණයෙන් මරලා දැම්මා. ආයේ මරණයක් නැහැ උන්වහන්සේට. හේතුව ඉපදෙන්ට අදාළ කෙලෙස් නැහෙනේ. ඉපදුනොත්නේ මරණීය උරුම වෙන්නේ. උපන් සත්‍යයට මරණීය උරුම වුණත් උපන් සත්‍යයට මරණීය කියලා එකක් උමරානේ උරුම නැහෙනේ. ඒකනේ අමරණීයත්වයක් උරුම වෙන්නේ. සදාතනික මරණින් නිදහස් වීම. බුදුරජාණන් වහන්සේ සදාතනිකව මරණේ නිදහස් වීම පිණිස උන්වහන්සේ කළේ මරණයට අභියෝග කිරීම නොව උපතට අභියෝග කිරීමයි. නැවත උපදීම පිණිස අවශ්‍ය සියලුම කෙලෙස් ටික කඩලා දැම්මා. ඒ නිසා උන්වහන්සේ කවදාවත් මේ මම අද මූණ දෙන මට්ටමේ ජරා මරණ දුකක් උන්වහන්සේට නැහැ. නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ අරහං වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අරහං වෙන්නේ. සම්මා සම්බුද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මරණයේ දුකක් විදියට දැක්කා. බුදුරජාණන් වහන්සේ මරණයේ දුකක් විදියට දැක්කා. මරණයට හේතුව දුක්ඛ සමුදය ඉපදීම විදියට දැක්කා. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා මරණයේ නිරෝධය දැක්කා. මට පේන්නේ නැහැ වාසනාවකට මරණයේ නිරුද්ධ කරන විදිය. ඒ ජරා මරණ දුක නිරුද්ධ කිරීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කළා. ඒක ගුරු උපදේශ නැතුවයි දේශනා කළේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥානාදි වශයෙන් බුදුරජාණන් වහන්සේ අජරාමරත්වයේ පිණිස ප්‍රතිපත්තියක් වදාලා කියලා හොඳට චතුරාර්ය සත්‍ය ඔස්සේ ජරා මරණ දුක විමර්ශනය කරලා බලනවා. එතකොට ඒක නිසා සම්මා සම්බුද්ධ වෙනසේක. විද්‍යාචරණ සම්පන්න වෙනසේක. බුදුරජාණන් වහන්සේ සත්‍යය ඉපදින මැරෙන විදිය, පෙර සසර ඉපදිලා හිටපු විදිය, අනාගතයේ උපදින විදිය ඔක්කොම බුදුරජාණන් වහන්සේ විද්‍යාවෙන් දැක්කා. ඒකනි චුතූපපාත ඥානි චුතිය කියන්නේ මැරෙන විදිය දැක්කා සත්‍යය. මැරෙන කාලේ මැරෙන විදිය මැරණයට මරණයට හේතු ඒ විතරනම් කමන්නේ මැරිලා ආයේ කොහේ උපදීද කියලාත් බුදුරජාණන් මේ එකක්වත් මට පේන්නේ. හැබැයි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ විඥාචරණ සම්පන්න වෙන්නේ පෙර සසර මරණයේ උරුම වෙච්ච විදියත් මතු සසර මරණයේ උරුම වීමට નિયમિત විදියත් අද මට මරණයේ උරුම වෙන විදියත් මරණින් පස්සේ මට හම්බ වෙන ජීවිතේ කොයි වගේද කියලත් මරණේ පරිපූර්ණ වශයෙන් බුදුරජාණන් ඥාණයෙන් අවබෝධ කළා විඥාචරණ සම්පන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේ කතා කර කර හිටියා නොව මරණින් මේ ජීවිතේම මිදිච්ච උත්තමයන් වහන්සේ නමක් සුගත වනසේක. උන්වහන්සේට ආයේ කවදාවත් කාම ලෝකේ මරණයක් හම්බ වෙන්නේ නැති මට්ටමටම උන්වහන්සේ ලෝකේ අවබෝධ කළා ලෝක විදුවනසේක. බුදුරජාණන් වහන්සේ මරණ ජරා මරණ දුකින් ගැටගන සත්‍යයට බණ කියලා ධර්මයේ මතු කරලා පටිච්චසමුපාදේ උගන්වලා උන්වහන්සේ මරණින් නිදහස් වුණා පමණක් නොව සියලු දෙනාම මරණින් නිදහස් කළා. සියලු දෙනාටම මරණින් නිදහස් වීමේ මාර්ගය පාර පෙන්නලා අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා දාලේ. සත්තා දේව මනුස්සානම් වනසේක. සද්ධාතනිකෝ මරණින් නික්මීම ප්‍රතිඥා දුන්න උත්තමේ බුද්ධ වනසේක කියලා මරණය පදනම් කරගෙන විනාඩි 15ක් විතර කාලයක් භාග්‍යවතුන් වහන්සේව දකිනවා මරණින් නික්මිච්ච විදිය ගැන. එතකොට ඒ ශ්‍රාවකයාට ඒක සත්‍යාවබෝධයට පුදුම තරංජවයක්. පොඩි එකක් නෙමෙයි. ඔය ටික තිබ්බොත් ලෙඩ ඇඳේ ඉඳලා හරි කමක් නැහැ යාට ලැබෙන්නේ සොඳුරු මරණයක්. වයෝවෘද්ධ වුණාට කමක් නැහැ මේක කරන්න පුළුවන්. එනිසා මෙබඳු ආකාරයට ජීවිතේ මරණේ සිහි කරන දක්ෂ ශ්‍රාවකෙක් මරණේ අභිනන්දනය කරන ශ්‍රාවකෙක් නොව මරණේ අභිනන්දනය කරන කෙනා බෞද්ධෙක් වෙන්න බෑ. මරණේ අගය කරන්නේ බුද්ධ ශාසනය. මරණේ පිළිබඳ ජීවිත අවබෝධයේ පදනම් කරගෙන විමර්ශනය කිරීමයි අපේ ක්‍රමවේදය. එබඳු විමසා බලන දක්ෂ ශ්‍රාවකයන් උදෙසා මේ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නොම්බර 138 එක අබේසේකර පාර කවුඩාන දෙහිවල ලිපිණේ පදිංචි ප්‍රේමා ජයතුංග මෑණියන්ගේ ජන්මදිනයේ නිමිත්තෙන් දූදරුවන් වන සුජාතා කුරේ, යමුනා කිරියල්ල, ලක්ෂ්මී ප්‍රනාන්දු, ආනන්ද ජයතුංග, ප්‍රමිතාද සිල්වා කියන පින්වත් දූදරුවන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ප්‍රේමා ජයතුංග මෑණියන්ට මේ කුසල් උපකාර වේවා. එතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ කායික මානසික සුවපත් බව වේවා. මෙලෝ යහපත වේවා, පරලෝ සුගතිය වේවා. එතුමියට මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස ප්‍රේමා ජයතුංග මෑණියන් ඇතුළු සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම පරලෝක ඒ වගේ මේ පවුලේ දූ දරුවන්ටද මෙතනට සම්බන්ධ වුණු පින්තුන්ටද අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා, කායික මානසික සුවසහනය සැලසේවා. සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවා කියලා අපි මේ දේශනාමය කුසල් අනුමෝදනා කරනවා. පරලෝක ප්‍රාප්ත වුණු ආර්යපාල ජයතුංග පියතුමාට, රුවිනීතාද සිල්වා මෑණියන්ට, එවැගේම ඇප්‍රීඩා පීරිස්, මැගලින් පීරිස්, සෙලෙස්තිනා පීරිස්, සෙමීනා පීරිස්, සෝමාවති පෙරේරා, ප්‍රියදාස පෙරේරා, සෝමා කිරියල්ල, ප්‍රියදාස කිරියල්ල, විමල් සරත් පෙරේරා කියන මහත්ම මහත්මීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ප්‍රේමා ජයතුංග මෑණියන්ගේ නමින්ද වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගියා වූ සියලුම ඥාතීන්ටද මේ ධර්ම දාන මේ කුසල් බලවත් වේවා. මිය ගිය සියලුම ඥාතීන්ටද මේ කුසලානිසංස ධර්මයන් සසර දුක්ගෙවා ලබනුතුම් නිවන් පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සහෝදර සහෝදරියන්, දූදරුවන්, මොනුබුරු මිනිබිරියන් ඇතුළු හැම දිනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු ලක්වාසී ලෝකවාසී මහා සංඝරත්නයටත් අද ප්‍රඥා නාලිකාව හරහා මේ දේශනාව ශ්‍රවණය කළා වූ සියලුම සුපින්නතුන්ටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවගේම ධර්මශ්‍රවණීන් රැස් වුණා වූ සියලු කුසලානිසංස ධර්මයන් ධර්මශ්‍රවණේ කරපු පින්නතුන් සියලු දෙනාටත් ලක්පාසි ලෝකවාසී හැම දෙනාටමත් සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්මරාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් මඟ පූර්ණේ කරගන්නටම හේතු වාසනා වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.